namo tasse bhagavato arahato sammā sambuddhasse අති පූජ්‍ය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි පින්වතියනි පින්වත් දරුදරියනි අද අප බලාපොරොත්තු වන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුල අඩංගු පස්සපච්චය වේදනා කියන ඒ ධර්ම කාණ්ඩයේහි වේදනා කියන පදේ පිළිබඳව විග්‍රහයක් කරන්නයි මේක පෙරදී අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ කියන මේ කාරණා පිළිබඳව මේ පින්නතුන්ට අසන්ට ලැබෙන්න ඇති එනිසා බලාපොරොත්තු වෙන්නේ අද මේ පටිච්ච සමුප්පාද චක්‍රයේහි වේදනා යනුවෙන් හඳුන්වපු ඒ පදය කෙබඳු දෙයක්ද එයින් පෙන්වුවේ කෙබඳු අදහසක්ද කියන කාරණේ හොඳින් තේරුම් අරගන්න බලන්ට ඕන මේ ලෝක සත්වයේ සසර ගමනේ සැරිසැරීමේදී ඒ අද්දවට පත් වෙනකොට අද්දවින් අද්දව මාරුවෙන් යන මේ ගමනක් හැදෙනවා මෙන්න මේ සසර ගමන කියන නිවන්තන හැදෙන ඒ පටිච්ච සමුප්පාද චක්‍රයේ තමයි අපි අද මේ එකින් එක විග්‍රහ කරලා තේරුම් කර දෙන්නේ පටිච්ච සමුප්පාදයේ මහා සාගරයක් වායි කියලා අපි මේක පෙරත් දැනුම් දුන්නා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ මහා සාගරයක් වෙන පටිච්ච සමුප්පාදයේ එකින් එකට තේරුම් අරගත්තා නම් මේ ධර්මඥානෙ මහා විද්‍යා නිවන පහළ වෙලා ධර්මාභෝධය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මෙතෙන්දී අපි දකින්න ඕනේ අපි යම් සත්‍යයේ මේ සසර ගමන යන විලාසෙදි පරිසරාගින් යනකොට යම් කිසි චක්‍රානුසාරයකින් ඇතිවෙන වැඩ පිළිලා හේතු කොටගෙනයි මෙබඳු බව ගමනක් සකස් වෙලා එන්නේ. අන්නේ විද්‍යානුකූලව පෙන්වන මේ දහම් චක්‍රය තමයි අපි අද මේ එකින් එක විග්‍රහ කරන්නේ. එතන මේ වේදනා කියන පදයේ පස්සපච්චය වේදනා කියන කොට එතන කියුනේ කිමද්ද ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වේ කියන අදහසයි. නමුත් මේ කෙටි අදහසින් අපිට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. කෙබඳු ස්පර්ශයක්ද කෙබඳු වේදනාවක්ද මේ කිව්වේ කියන එක. මෙතෙන්දී අපි දකින්න ඕනේ විභංග ප්‍රකරණේ අභිධර්ම ග්‍රන්ථයක් අන්නේ විභංග ප්‍රකරණයේ පෙන්වා තිබෙනවා පටිච්ච සමුප්පාද විභංගය කියන කොටසක් අන්නේ කොටසෙන් මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව මේ කොටස් විග්‍රහ කරලා තියෙනවා ඉතා පැහැදිලිව ඒ තුලින් අපි දැනුවත් වුණා නම් අපිට ඉතාමත් පහසුවෙන් ධර්මානුකූලව තේරුම් ගන්න පුළුවන් මේ පදාර්ථ තේරුම් අරගෙන ඊට අනුකූලව ඒ ධර්ම අවබෝධය ලබා ගැනීම හැකියාව ඊට ලැබෙනවා නිසා තේරුම් ගන්න ඕනේ මේ ස්පර්ශ කියන එක කොහොමද පෙන්වන්නේ සත්ත කතමා සලආයතන පත්‍ය පස්සේ කියලා මෙහි තියෙන ස්පර්ශය ගැන කියනවා. චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ගාන සම්පස්සෝ, දීහා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ අයං උච්චති සලආයතන පත්‍ය පස්සේ කියලා මෙතන ස්පර්ශය ගැන කියනවා. එහෙනම් කොහොමද අපි දැනගන්න ඕනේ? වේදනාවට පත්‍ය වෙන්නේ මේ ස්පර්ශේ නම් කෙබඳු ස්පර්ශයක්ද? සංස්පර්ශයයි පත්‍ය වෙන්නේ. හය ආකාරයකට විග්‍රහ කරලා තියෙන ඒ සංස්පර්ශ කියන වචනේ ස්පර්ශයි සංස්පර්ශයි අතර තියෙන වෙනස අපි තේරුම් අරගන්න ඕනේ. එහෙම තේරුම් අරගෙන ඒ වාගේම අපි දකින්න ඕනේ. පස්සපච්චය වේදනා කියලා පෙන්නපු තැන ඒ වේදනාව කොහොමද විග්‍රහ කරන්නේ කියලා. ඉතින් දකින්න ඕනේ තත්ත කතමෝ පස්සපච්චය වේදනා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ධාන සම්පස්සජා වේදනා, විහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා, අයං උච්චති පස්සපච්චය වේදනා. දැන් මෙතෙන්දි පෙන්ලා තියෙන මේ වේදනාව නිකම්ම වේදනාවක් නෙමෙයි. විශේෂයක් තියෙනවා. මොකක්ද මේ පෙන්වන්නේ? මේ වේදනාව හට ගැනීමේදී එකින් එකට සකස් වෙන ආකාරය. චක්කු සම්පස්සජා වේදනා. නිකම්ම වේදනාවක් නෙමෙයි. සංස්පර්ශයෙන් හටගන්න වේදනාව. එතන අපි සංස්පස්සජා වේදනා කියන වචනේදී අපි අද තේරුම් ගන්න තියෙන වේදනා කියන වචනයත් එහි අපිට වැටහිලා තියෙන අර්ථයත් මේ පටිච්ච සමුප්පාදයේ පෙන්වපු වේදනා කියන තියෙන අර්ථයත් සමාන නැහැ. ගාක් වෙනස්කමක් තියෙන අපි තේරුම් අරගන්න ඕනේ කාරණේ. එතන කොහොමද අපි මේ කාරණේ වටහා ගන්න තේරුම් අරගන්නේ? සංස්පර්ශය කියන එක අපි ඉස්සෙල්ලා තේරුම් අරගත්තා. ස්පර්ශ කියන එකේ වෙනසයි සංස්පර්ශ කියන එකේ වෙනසයි අවිද්‍යාව මුල් කරගෙන තෘෂ්ණාව මුල් කරගෙන මේ මුලාසහගත මානසිකත්වයේ තුලින් වැරදි ආකල්පයකින් ලෝකය පිළිබඳව දැකලා නිත්‍ය සැප ආත්ම කියන මේ දෘෂ්ටියෙන් ලෝකය පිළිබඳව බැඳිලා ඇති කරගන්නා වූ දෘෂ්ටියකින් යම්කිසි ස්පර්ශයක් කරනවාද? පහට රූප පේනකොට රූපයක් වශයෙන් නෙමෙයි මනවදන රූපයක් හරි වටිනා රූපයක් මෙබඳු ස්වභාව ඇති එකක් මේක මට අයිති එකක් එහෙනම් මගේ පිරිසට අයිති එකක් මේ ආදී වශයෙන් මේ අදහස් වලින් අරගෙන ඉහි ඇලීමක් බැඳීමක් ඇති කරගන්නවා. අන්නේ රූප අරමුණක් කෙරෙහි ශබ්ද අරමුණක් කෙරෙහි ගන්ධ අරමුණක් රස අරමුණක් ස්පර්ශ අරමුණක් ධර්ම අරමුණක් කෙරෙහි මමත්වයෙන් බැඳිලා මමය මගේ කියන දෘෂ්ටියටපත් වෙලා මේ ආකාරයෙන් අපි මේ අසුරු කරන්න ගත්තනම් ඒක දැක්කා විතරක් නෙමෙයි ඒ පිළිබඳව තවත් විශේෂත්වයක් ඇතුවයි දකින්නේ. ඒක මගේ දෙයක්. එහෙනම් ඒ මම මාසතු දෙයක්. මේ ආදී වශයෙන් අපි බැඳීමකින් දකිනවා. චන්ද රාගය කියලා මේකට කියනවා. චන්ද රාගයෙන් බැඳිලා. මෙන්න මේ චන්ද රාගයෙන් බැඳිලා මෙබඳු ආකාර වන්නා වූ ස්පර්ශයක් ලැබුවාම ඒ ලැබෙන ඉන්ද්‍රණයක් ඇත්නම් ඒක සීමාව ඉක්මාලිය විශේෂ ඉන්ද්‍රණයක් බවට පත් වෙනවා. දැන් අපි පොඩි උදාහරණයක් අරන් බලමු. රුපියල් 1000 නෝට්ටුවක් කෙනෙක් ළඟ තියෙනවා. අපිට ඒ නෝට්ටුවක් තියෙනවා. ඒක අපේ නෙමෙයි කියලා අපි දන්නවනම් අපි එහෙම අදහසක් අරන් ඉන්නේ. ඒක සද්වත් කුලෙහිවත් අපි දෙකේ ඉතර ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි ඉట్లా දැම්මත් ඉතර ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ නෝට්ටුව මම කියන තැන මගේ කියන තැන පිළිබඳනම් එහෙම එතන සම්බන්ධ වුණා නම් ඒකට විශේෂ සැලකිල්ලක් දක්වනවා මේ නෝට්ටුව දැක්කහම. කිවතින් නැන්නම් එහෙම උදාහරණ අපි කලබල වෙනවා. කොහේක කොහෙද කවුද ගත්තේ? අපි ඒක විශ්ිෂ්ට භාවිතපත් වෙනවා. ඒ වගේම ඒක දැක්කට පස්සේ මේකේ මට මේ වැඩ කරගන්න පුළුවන් කියලා අදහසක් එනවා. මේ පිළිමදලකින් අපි ඒවා ගන්න කිව්වට ඒ වගේ වටිනාකම් තියෙන මොනවා හෝ දේවල් මම මගේ කියන දෙදේ තියෙනවනම් ඒවා දකින්නකොට දැකීමේ සීමාව ඉක්මවා ගිහිල්ලා තව තවත් එහි ඇලුම් කරන දෙයක් හෝ ඊට විරුද්ධ දෙයක් වලට ගැටෙන ස්වභාවයක් හෝ ඇති වෙනවා. ඒවා දෙකෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද? සිතේ දූෂිතතාවයක් ඇති වෙන එක, ඇලීමක් ගැටීමක් හටගන්න එක. එහෙම නැත්නම් මං අද මෙවල් කෙනෙක් මෙච්චර මුදලක් තියෙන කෙනෙක් මෙච්චර වත්කමක් තියෙන කෙනෙක් හිතන් මානසිකත්වයක් ඇතිකරන්නේ. ඒ අරමුණු වෙච්ච වස්තුව මම මගේ කියන දෙදේ තියෙනවනම් දකින්න. එහි ඇති වෙන මොකද? මෝහය. නැත්නම් මුලාව. ඇලීම ගැටීම මුලාව කියන මෙන්න මේ තුනට අද දමන්න හේතු වෙනවා. ඒ වගේම ඒ තුල පවත්වාගෙන ඉන්න මගේ කියන දෙදේ තියාගන්න ඕනේ. මම එතන ඉන්න ඕනේ කියන මේ අදහස නිසා ඒ පසුපස හඹා යන මානසිකත්වයක් ඇති වෙනවා. මෙන්න මේ නිසා ඇති වෙනා වින්දනය ඒ පිළිබඳ දැනෙන ස්වභාවය එතකොට අපිට ඇති වෙන්නේ ප්‍රියමනාප ආකාරයෙන්. එහෙම නැත්නම් අප්‍රියමනාපයක් වෙනවා. ඒක විරුද්ධ දෙයක් වෙනකොට. නිසා කියනවා මේ වේදනා කියනකොට චක්ක සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා ආදී වශයෙන් ඇහැට පේනදී, කනට ඇහෙනදී, නාසයට දැනෙනදී, දිවට දැනෙනදී, කයට දැනෙනදී, මනසට දැනෙනදී. මේවා මේ පිළිබඳව මම වගේ කියන අදහසින් අතුරු කරන්න ගියහම අන්නේ ඇතිවෙන වේදනාව සංපස්සජා වේදනාවක් වෙනවා. ඒ සංපස්සජා වේදනාව සමහර වෙලාවට සැප වේදනාවක්. එහෙනම් මේ වේදනා කියන කරේ තවත් ආකාරයකින් පෙන්නනවා. සැප වේදනා, දුක් වේදනා, මධ්‍යස්ථ වේදනා කියලා. එතන මෙතෙන්දී ඇතිවෙන වේදනාව කියන කීදී අපි දකින්න ඕන එකක් තියෙනවා. සංස්පර්ශයෙන් හටගන්න වේදනාවයි කවුරු හරි ගැහුවොත් එහෙම ඇතිවෙන වේදනාවයි දෙකක්. මිලියක් හැදිලා, ඔළුවේ කැක්කුමක් හැදිලා, පිටේ අමාරුවක් හැදිලා, කඩේ අමාරුවක් හැදිලා ඇතිවෙන කැක්කුමක් වේදනාවක් තියෙනවා. ඒක ඔය කියන සංපස්සජා වේදනාව නෙමෙයි. මේ කියන වේදනා කියන කොටස නිරෝධ කරන්න පුළුවන් දෙයක්. නැත්නම් උදාන වෙන සත්‍යයට පත් කරන්න පුළුවන් දෙයක්. ලෝතර බුදු පියාණන් වහන්සේ, මහරහතන් වහන්සේලා වේදනා නිරෝධ කළා කියලා පෙන්නනවා. සත්‍ය නිරෝධා වේදනා නිරෝධය. එහෙනම් මේ නිරෝධ කරන්න පුළුවන් වේදනාවක් නම් අර කියන ඔළුවේ කැක්කුම බඩේ අමාරු එහෙම නැත්නම් ඇඟේ තිය ඇඟේපතේ රුධාව මේ වගේ දේවල් ලෝතර බුදු පියාණන් වහන්සේලාට තිබිලා තියෙන බව ඔප්පිනවා. අපේ ත්‍රිත්වගත සාක්ෂිය වලින් ධර්ම කරුණු වලින් පේනවා. මහරහතන් වහන්සේලාට තිබුණ බව ඔප්පිනවා. බුද්ධංග ත්‍රිත්ව වල විග්‍රහ වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී ඒ රහතන් වහන්සේලා පවා තමන්ගේ වේදනාව ගැන කියපු ඇති. බාල්හාමේ දුක්ඛ වේදනා අභික්කමන්තු නොපටික්කමන්තු ආදී වශයෙන් මේ වේදනාව හරි බලවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන බවක් පේන්නේ නැහැ. මේ ආදී වශයෙන් පින්නකු තැන්. ඉතින් අපිට ඒ නිසා හොඳට පැහැදිලිවක් තියෙනවා. පටිච්ච සමුප්පාද චක්‍රයට අනුකූලව අවිද්‍යා සාගතව ගොඩනැගෙන වේදනා නිරෝධ කරපු ඒ මහරහතන් වහන්සේලාට, ලෝතර බුදු පියාණන් වහන්සේට ඒ බඳු වේදනා දැනලා තියෙන බව හොඳට පැහැදිලිව පේනවා. ඒතර දුක් වේදනා දැනලා තියෙනවා. සුක වේදනා දැනෙනවා. ඒ දැනීම ස්වභාවය එකක්. මෙතෙක් වෙන්නේ සංපස්සජා වේදනා කියන එක එකක්. එහෙනම් උන්වහන්සේලා නිරෝධ කළේ නිකම්ම වේදනාව නෙමෙයි සංපස්සජා වේදනාවයි නිරෝධ කළේ. ඒක අපි තේරුම් අරගන්න ඕනේ. සංපස්සජා වේදනාව උදාහරණ සහිතව. කොහොමද මේ සංපස්සජා වේදනාව කියන එක ඇති වෙන්නේ? සංස්පර්ශය නිසා ජනිතවන වේදනාවයි සංපස්සජා වේදනා කියන්නේ අවිද්‍යාවෙන් මුත වෙලා ඇත්ත පේන්නේ නැති නිසා මේ ලෝකේ නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ දෘෂ්ටියටපත් වෙලා හරි වටිනා දෙයක් හරි වැදගත් දෙයක් කියලා හිතාගත්ත ඒ මුලා මානසිකත්වයක ස්වභාවයක අදහස යථාබෝධය ලැබෙනට අදහස නැති වෙලා යනවා. ඒක අන්නේ මුලා අදහසින් මුත වෙන පුද්ගලයා යමක් දැක්කහම ඇහැට රූපයක් වශයෙන් දැක්කනම් ඒ තමන් ඇතුළු කරගන්නේ රූපයක් නම් ඒ රූපය මනවලන එකක් නම් මාසතු දෙයක් නැත්නම් මම හැදයි වැඩයි ලස්සනයි නැත්නම් මගේ පිරිස හැදයි වැඩයි ලස්සනයි මෙහෙමයි කියලා මේ කාකාරින් ප්‍රියමනාපයත් දර්ශනේ දැක්කහම ඇති කරගන්න. දැන් මෙතෙන්දි පේනවා මමයි මගේ කියන මේ දෘෂ්ටියෙන් යුක්තව වටිනා දෙයක් කියලා ගත්තාම මානසිකත්වයේ ඒකාන්තයෙන් ඇලෙන ස්වභාවයක් වෙනවා. ඇලුම් කරනවා. අන්නේ ඇලුම් කරන ස්වභාවයක් ආව නම් මෙන්න මෙතෙන්දි අපිට සිද්ධෙන්නේ මොකද්ද? අර සංහා උපාදාන කියලා පෙන්නපු ලෝකයට බැදෙන්නා වූ හැදෙන්නා වූ මානසිකත්වයේ වඳුරු වෙන්න. මෙන්න මේ නිසා තමයි සම්පස්යෙන් ජනිතවන්නා වූ වේදනාව කියන එක සසල ගමනට හේතු වෙන්නේ. ඇලුනහම මොකද වෙන්නේ? ඒ පසුපස හඹා යන්න හිතෙනවා. ඒක අත්හරින්න හිතෙන්නේ නැහැ. ඒ බඳු දේවල් මට තව තවත් තේරෙන්නේ කියලා හැඟෙනවා. මේ ආදි වශයෙන් මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන ස්පර්ශ මේව අරමුණු කරනකොට මේ අරමුණු කිරීමේදී එහි ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් තියෙනවා නම් ඒවා තමා විශ්ේහි පවත්වන්න උත්සාහ කරනවා. ඒවා එසේ පවත්වා ගත හැකි කියලා එහි හරි ආස්වාද ජනකයි කියලා ඒව අත්හරින්න බෑ. ඒව පසුපස යන්න ඕනේ කියලා හඹායන මානසිකත්වයක් ඇති වෙනවා. මෙන්න මෙවඳු වන්නා වූ වින්දනය නිසා ඇති වෙන මානසිකත්වය නිසා එහි ඇලීමට බැඳීමට හේතු වෙන නිසා තමයි සසර ගමනට හේතු වෙන්නා වූ මානසිකත්වයේ මුල් කරගෙන අවශ්‍ය පසුතලයක් ගොඩනැගෙන්නේ. අන්නේ ගොඩනැගීමට හේතුකාරකන වේදනාවක් නිසා තමයි ඒ වේදනාවයි මෙතන කිව්වේ සංපස්සජා වේදනා කියලා. කෑමක් ගන්නකොට රස දැනෙනවා. රස වේදනාවක් දැනෙනවා. ඒක සිතර තිබුණොත් සිතරවල දැනෙනවා. මිහිරියට තිබුණොත් මිහිරි ආකාරයෙන් දැනෙනවා. ඒ දැනෙන ස්වභාවය එකක්. ඒකට මමත්වයෙන් ඇලිලා හරි වටිනා දෙයක් මේ තුලම ඉන්න ඕනේ. මේ තුල යලි යලි පවතින්න ඕනේ. මේක හරි කොච්චර වැදගත්ද? කොච්චර රසද? කොච්චර හොඳද? මේ ආදී දෘෂ්ටියකින් ලෝකයේ පැවැත්ම හොඳයි කියලා බැඳෙනකොට තමයි අර කියන සංපස්සජා වේදනාව ඇති වෙන්නේ. නම් අනිත්‍ය නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ දෘෂ්ටියෙන් විතර ස්පර්ශ කළොත් තමයි සංස්කාරස ඇති වෙන්නේ. මේ සංස්කාරයෙන් ඇතුළු කරනකොට තමයි ඊට අනුකූල වින්දනයක් ඇති වෙලා සංපස්සජා වේදනා කියන தත්ත්වය ඇති වෙන්නේ. එහෙනම් අපි දුරු කරගන්න බලන්න ඕනේ මොකද්ද? අන්නේ සංපස්සජා වේදනා කියන මානසිකත්වය. ඒක දුරු කරගත් ගැනීමේදී අපිට මොකද වෙන්නේ? මේ වේදනාව නිසා ඇති වෙනා වූ සසර ගමනට හේතු වෙන සම්බන්ධතාවය දුරු වෙලා යනවා. අන්නේ දුරු වුණා නම් සසර ගමන දුරු වෙනවා. ඒ නිසා අපි දකින්න ඕනේ වේදනාව කියන්නේ මොකද්ද? ඒ වේදනාවට හේතුව මොකද්ද? ඒ වේදනා නිරෝධයේ සතර සාන්තද ප්‍රණීතද? ඒකේ මාර්ගය මොකද්ද? මෙන්න මේ කාරණා හතර මේ වේදනා කියන මේ පරිච්ඡේදපාදී වේදනා කියන කොටස පිළිබඳව දැනගෙන හිටියනම් දැනුවත් වෙලා හිටියනම් ඒ තෑත්තාට ඥාන හතරක් පහළ වෙනවා කියලා පෙන්නනවා. නිවන් දැකීමට හේතුකාරක වෙන ඥාන හතරක්. ඒ තමයි වේදනාව කුමක්ද? වේදනාවට හේතුව කුමක්ද? වේදනා නිරෝධය කුමක්ද? වේදනා නිරෝධ මාර්ගය කුමක්ද කියන මේ කාරණා හතර. එහෙනම් මේකෙන් අපි දැනගත්තා දැන් වේදනා කියන්නේ මොකද්ද? ස්වභාවයෙන් අපිට දැනෙන ඒ ස්වභාවය නෙමෙයි. ඒක කාටවත් දැනනා හරියට උන්වහන්සේටත් දැනෙනවා. උන්වහන්සේ සසල ගමනට හේතු වෙන සියලුම කොටස් දුරු කරලා ඉවරයි. නමුත්තල වේදනාව දැනෙනවා. එහෙනම් මොකද අයින් කරලා තියෙන්නේ? ඇලීමෙන් බැඳීමෙන් හරි වටිනවයි කියන දෘෂ්ටියකින් මේ ලෝකෙට ඇවිල්ලා තියෙන අවිද්‍යාව තෘෂ්ණා සහගතව. ඇති වුණා වූ යම් කිසි වින්දනයක් ඇද්ද? එවඳු වන්නා වේදනාවයි නිරෝධ කළේ. නැත්නම් සම්පස්සජා වේදනාව. එන අපි දකින්න මේ සංපස්සජා වේදනා කියන එක තමයි මෙතන මේ වේදනා කියලා කියන්නේ. ඒකට හේතුව මොකක්ද කියලා බලපුවහම අපි දකිනවා අවිද්‍යාවෙන් යුක්තව තෘෂ්ණාවෙන් යුක්තව වටිනවයි කියන මානසිකත්වයක් ඇති කරගෙන ඒ තුල හඹා යන මානසිකත්වයක් ඇති කරගත්තාම අන්නේ ඇලීන බැලීන ස්වභාවය තමයි මේ වේදනාව යලි යලි පවත්වන්න හේතුව. නැහ ස්පර්ශ කරන්න හිතෙනවා. ඒ ආකාර මමත්වයෙන් ස්පර්ශ කරන්න හිතෙනකොට ඒ නිසාම හටගන්නවා මමත්වයේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව සංපස්සජා වේදනාව. මෙන්න මේ යම් දවසක මමයි කියලා අල්ලන්ද මගේ කියලා ගන්නද මගේ ආත්මයයි කියලා ගන්න හරයක් මේ ලෝකේ නෑ නේද කියලා හිතෙන කියා දැක්කට පස්සේ ඇහැට රූප පේනවා. පෙනීමේ ස්පර්ශේ තියෙනවා. සංස්පර්ශේ නෑ. කනට ශබ්ද ඇහෙනවා. ස්පර්ශේ තියෙනවා. වටිනවයි කියන හැඟීම නිසා එකතුලා හටගත සංස්පර්ශේ නෑ. ඒ වගේම දිවට රස දැනෙනවා. ඒ නිසා දිව නිසා හටගන්නා සංස්පර්ශයත් එවනම් ඒක නෑ. සසස් ස්පර්ශේ තියෙනවා. ඒ වගේම නාසයේ ගන්ධය දැනෙනවා. ගන්ධ ස්පර්ශේ තියෙනවා. ඒ සමග බඳුන සංස්පර්ශයයි නැති වෙන්නේ. සංස්පර්ශ කියන කොටස නැති වෙනවා. ඒ වගේම කයට පොට්ටබ්බයක් නැත්නම් ඇසුරු කරනකොට තියෙනවා පහසක් දැනෙනවා. හැබැයි දැනනට ඒ පිළිබඳව වටිනවා හරි හොඳයි වැදගත් කියලා එහි ඇදෙන බැඳෙන සංස්පර්ශයක් ඇති වෙන්නේ නැති නිසා සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාවක් මානසිකත්වයක් ගොඩනැගෙන්නේ නැහැ. මෙන්න මේ නිසා අපි දැනගන්නවා හටගන්නේ කොහොමද? සංස්පර්ශේ මොකද්ද? සංස්පර්ශයට හේතුව මොකද්ද? අන්නේ හේතු නිරෝධ කළොත් මේ සංස්පර්ශේ නිරෝධ වෙනවා කියලා දකිනවා. මොනවාගේ හේතු නිරෝධ කළ යුත්තේ? වටිනවයි කියන හැඟීමෙන් ගත්තේ අනිත්‍ය දෙයක්, දුක්ඛ දෙයක්, අනාත්ම දෙයක්. කැමතිසේ පවත් ගන්න පුළුවන් දෙයක්ත් නෙවෙයි. ඒ නිසා මොකද වෙන්නේ? ඒ ආස්වාද මාත්‍රේ විඳින්න ගියොත්, ඒ වේදනාවට පත් වෙන්න ගියොත් ඒක හොඳයි කියලා ගන්න ගියොත්, බදන්න ගියොත්, ඒක ලබා ගැනීමට අවශ්‍ය කරන පසුතලයක් තියෙනවා. අන්නේ මුළු පසුතලයේම උත්සාහයෙන්, විහිසින්, වීර්යෙන් කරන්න ඕන, පෝෂණය කරන්න ඕන. අපි කොච්චර කැමැසියේ පවත් ගන්න බැදුවා, කැමැසියේ පවතින්නේ නැති මේක ආකාර විපරිණාමයට පත් වෙලා වෙනස් වෙලා යන මෙන්න මෙබඳු දෙයක් ඇසුරෙන් තමයි අපිට ගන්න වෙන්නේ. අර අපි ඉස්සෙල්ලා කිව්වේ වේදනා කියන අවස්ථාව, වේදනා භුක්තිය. එහෙනම් මේ වේදනා භුක්තිය ලබා ගැනීමට ඕන කෙනෙක් ඕනෑ වුණොත් ඒකට ලබා ගැනීමට අවශ්‍ය කරන දහසක් කම්කටොළු වැද්දේ අවශ්‍ය පරිසරයේ උන්නගා ගන්න ඕනේ. අවශ්‍ය ඇසකන දිවනාසයේ ශරීරයේ මන සකස් කරගන්න, පෝෂණය කරගන්න ඕනේ. Taman කැමසේ පාත්තන්න කොච්චර උත්සාහ කළත් එසේ පවත්වන්න පුළුවන් හැකියාවක් නැති දෙයක් එසේ පවත්වන්න හැදුවොත් බැරි දෙයකට කරන්නා වූ මුලාසාගත උත්සාහයක් පමණක් වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒක තේරුම් ගත්තේ නැත්නම් අපිට සිද්ධ වෙනවා අනේ කොහොමාරි මම මේ තියෙ රැකගන්න ඕනේ, කොහොමාරි මා විශ්ේ පවත්වන්න ඕනේ, මම කියලා මගේ කියන ගොඩේ තියාගන්න ඕනේ, බාධකයක් හතරයක් එයාට ඉන්න දෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. මේ ආදී විශාල මානසිකත්වයක වික්ෂිප්ත භාවයක් සහිත ඒවා හැට ගැනීමට, පෝෂණය කිරීමට කෙලවරක් නැති දුක් විඳිනවා. ඒ දුක සියල්ලම වැහෙනවා අර වේදනා ආස්වාදී. ඒ වේදනාවේ ආස්වාදයේ වැදගත් කියලා ගත්තහම තමයි ඒක ආස්වාදාත්මකව මනසට නැගී එන්නේ. අසාර දෙයක් කියලා වැටෙන්නේ වැටෙන්නේ මොකද වෙන්නේ? ඒ බඳු දෙයක ගන්න ආස්වාදයක් නැහැ. කුන්ති ළමයා කුන්ති කාලේ සෙල්ලම් බත් වෙනවා කියලා වැලි ටිකක් පොල් කට්ටකට අරගෙන, පස් ටිකක් පොල් කට්ට අරගෙන ඒක ගහලා කොම්පිට වෙනවා කියලා බොහොම ආස්වාදයක් විඳිනවා. නමුත් මේ බඳු අවස්ථාවක ආස්වාදෙ ඉඳට අපි වැඩිහිටි ඊටපත් වෙනකොට අපි දකිනවා හරයක් නැති දෙයක් නේද කරන්නේ. ඒ හරයක් නැහැ කියන අදහසක් සමග අපිට එහි ආස්වාදයක් විඳින්ද මානසිකත්වයක් නැති වෙනවා හැටි අපිට හොඳට පැහැදිලිව තියෙනවා. මෙන්න මේ වගේ අනිත්‍ය හැටියට, දුක්ඛ හැටියට, අනාත්ම හැටියට මේ වේදනාව පිළිබඳ දැක්කනම් ක්‍රමක්‍රමයෙන් වේදනාව පිළිබඳ ප්‍රියමනාපී හිතෙන් බැහැර වෙලා යනවා කියන ධර්මතාවය. අනේ බැහැර වෙලා ගියා නම් මොකද වෙන්නේ? එතෙක් කල් මේ தත්ති ගොඩනගා ගැනීමට අපි විසින් කරපු උත්සාහයේ වීර්යයේ වැඩක් නැති හේසක් නේද? හරයක් නැති හේසක් නේද මේ විඳ කියලා දකිනකොට මේ මුල් කරින් දුක්ඛාට සත්‍යය වැටහෙනවා. මෙන්න මේක එතකොට අපි දකිනවා. එහෙනම් දුකට මුල වුණා මේ වේදනාව ප්‍රියමනාපයි කියලා අදගන්න එක, අල්ලගන්න යන එක මුලාවින් යථාබෝධයෙන් දකිනකොට ඒක හරයක් නැහැ කියලා ඒකට හේතුවක් තලා දැම්ම නම් මේ වේදනාව ගොඩනැගෙන්න හේතු නැති වෙලා යන බව දැනගන්නවා. ඒ සඳහා නිදහස් වුණාම කොච්චර සාන්තද ප්‍රණීත නිවන කියන්නේ ඒ තත්ත්වේ නේද කියලා දැනගන්නවා. ඒකට මාර්ගය නම් මෙහි යථාර්ථයේ මිසී දැකලා ලෝකෙෙහි වේදනාව මුල් කරගත්ත සියලු දේක ආදීනවත් ඒකෙන් වෙන්වීම ලබන්නා වූ නිවනේ ආනිසංසය නිතර සිහි කිරීමයි ඒකයි ආරේ මාර්ගය කියලා දැනගන්නවා. මෙන්න මේ හතර ආකාරයේ දැනගත්තාම වේදනාව පිළිබඳ ඥාන හතරක් පහළ වෙලා සතරාර්ථ සත්‍ය අවබෝධ කරගන්න හේතු වෙනවා. ඒ නිසා මේ පිළිමින් තේරුම් අරගන්න ඕනේ. මේ උත්තරීතර ධර්මතාවයේ මෙසේ තේරුම් අරගෙන මේ වේදනා කියන තැන පරිත්‍යාගෝපාදී පෙන්නපු අවිද්‍යාපත්තෙන් හටගන්න වේදනාව මේ ආකාරයෙන් තේරුම් අරගෙන යථාබෝධය ලබා ගත්තා නම් එතෙන්දි සිද්ධ වෙන්නේ කුමක්ද? සතරාර්ථ සත්‍ය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කිරීමයි. ඒ නිසා මෙසේ තේරුම් අරගෙන මේ පරිත්‍යාගෝපාද ධර්මයේ තුලින් උතුම් නිවන් සාක්ෂාත් කරගන්න අදිස්ථාන කරගන්න සෑම දිනකට යාපතක් වේවා. චිත්තාවතා චම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු, සබ්බේ භූතා අනුමෝදන්තු, සබ්බේ සත්තා අනුමෝදන්තු, සබ්බ සම්පත්ති සිද්ධියා, ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු, සබ්බ දුක්ඛා පමුච්ඡතු.